SBS Radio.
ගිවිගෙනන සතියේ උණුසුම් ක්‍රීඩා තතු විත්ති ස්වයාබලන සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්න අපි සූදානම් වෙන්නේ. අදත් අපි සමග සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි ආයුබෝවන් සුබ උදෑසනක් කියලා පිළිගන්නවා.
ආයුබෝවන් මසුර, සුබ උදෑසනක්.
හොඳයි, අපි ප්‍රථමයෙන්ම කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය පිළිබඳව. පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා. ඉන් අනතුරුව දෙවන ටෙස්ට් තරගය ඊයේ දවසේදී ආරම්භ වුණා. නමුත් වර්ෂාවෙන් බාධා එල්ල වුණා. මේ පිළිබඳව අපි මුලින්ම විස්තරයක් දැනගන්නට කැමති රංගන.
අදුර ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කවදත් ශ්‍රී ලංකාවට වාසනාවන්තයි. තරඟ 33කින් ශ්‍රී ලංකාව තරඟ 19ක් ජයග්‍රහණය කර තිබෙනවා. තරඟ 8ක් පමණයි පරාජයට පත් වී තිබෙන්නේ. ඊට 57.57% ජයග්‍රහී ප්‍රතිශතයක් අඳවා ගන්නට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. නමුත් නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ගාල්ලේදී මුණ දුන් ටෙස්ට් තරඟ 4ම මේ වන විට පරාජයට පත් වී තිබෙනවා. ඒ වගේම තවත් කිව යුතු කාරණාවක් තිබෙනවා. පසුගිය වසර 5ක කාලය තුළ ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු අවසන් ටෙස්ට් තරඟ 25ම තීරණයක් සහිතවයි නිමාවට පත් වී තිබෙන්නේ. ඒ අනුව තමයි මේජර් ග්‍රහණය ශ්‍රී ලංකාවට ඉතාමත්ම වැදගත් වන්නේ. ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට සමගාමීව ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟයෙන්ම ජයග්‍රහණයක් සමගින් ප්‍රසාද ලකුණු 60ක් හිමි කරගන්නට ශ්‍රී ලංකාව සමත් වෙනවා. මදුර මේ ප්‍රසාද ලකුණු හිමිවන ආකාරය පිළිබඳව සිටියෙන් සඳහන් කරනවා නම්, තරඟ 2කින් සමන්විත තරඟාවලියකදී එක් තරඟයක ජයග්‍රහණය සඳහා ලකුණු 60ක් හිමිවනවා. තරඟ 5ක් නම් එක් ජයග්‍රහණය සඳහා ලකුණු 24ක් හිමිවනවා. ඒ අනුව සමස්ත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් සඳහා ප්‍රසාද ලකුණු 120ක් හිමිවනවා. ඒ අනුව තමයි ශ්‍රී ලංකාවට මේ එක ජයග්‍රහණයක් සමගින් ලකුණු 60ක් ලබාගෙන මේ වන විට ප්‍රථම ස්ථානයේ පසුවන්නේ. ශ්‍රී ලංකාව සමත් වෙනවා අඩළු 6ක ජයග්‍රහණයක් හිමි කරගන්නට මේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන්. නමුත් මේදී සඳහන් කරන්නට ඕනේ, ශ්‍රී ලංකාවේ විශිෂ්ට ක්‍රීඩා විලාශයේ නිසා පමණක් නොවේ මේ තරඟයේ ජයග්‍රහණය කළේ. නවසීලන්තයේ අවස්ථා කිහිපයක්ම මඟහැරියා කියන්නට පුළුවන්. විශේෂයෙන්ම දෙවන ඉනිමේදී නායක දිමුත් කරුණාරත්න ලකුණු 122ක් ලබා ගත්තා. ඔහුගේ 9වන ටෙස්ට් ක්‍රිකට් ශතකය එහිදී වාර්තා කළේ. නමුත් එම ඉනිමේදීත් දිමුත්ගේ අවස්ථා කිහිපයක්ම උඩපන්දු කිහිපයක්ම නවසීලන්ත ක්‍රීඩකින් අතෙන් ගිලිහී යනවා. පහසු උඩපන්දු නොවුනත් ජයග්‍රහණයක් හඹා යාමේදී රැකගත යුතුම උඩපන්දු ලෙස එම උඩපන්දු හැඳින්වීමට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් නායකයෙකු ලෙස ඔහු මේ වන විට තමන් නායකත්වයේ ලබා දුන් ටෙස්ට් තරඟ 3ම ජයග්‍රහණය කරන්නට සමත් වී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟ 3ම ජයග්‍රහණය කර තිබෙන්නේ සිව්වන ඉනිමේ ලකුණු හඹා යාමෙන්. එය ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවක් ලෙස දැක්වෙනවා. ඒ වගේම මේ ශතකයක් සමගින් මේ ජයග්‍රහණයක් සමගින් ICC තමන්ගේ ෆේස්බුක් පිටුවේ කවර් ෆොටෝ එක ඒ මොහොතේම විමුත් කරුණාරත්න වෙනුවෙන් දෙන් කළා. ඒ වගේම විමුත් කරුණාරත්න මේ වන විට පළමු වතාවට ටෙස්ට් ක්‍රිකට් පිටිකරුවන් අතර පළමු 10 දෙනා අතරට පත් වී තිබෙනවා. ලකුණු 716ක් සමගින් ඔහු මේ වන විට 8වන ස්ථානයේ සිටින්නේ. ඒ වගේම ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිව්වන ඉනිමේ පමණක් ඔහුගේ සාමාන්‍ය ලකුණු 101ක්. ඒ අනුව තමයි ඔහු තරඟයේ වීරයා සම්මානයක් හිමි කරගන්නේ. මදුර අප පසුගිය සතියේදී සඳහන් කළ ලහිරු පිරිමාන පිළිබඳව ඔහු දෙවන ඉනිමේ ලකුණු 64ක් ලබා ගත්තත් එම ඉනිම විශිෂ්ට ඉනිමක් නොවන බවත් සඳහන් කරන්නට ඕනේ. ඔහුගේ දුර්වලතාව ඒ ආකාරයෙන්ම තිබෙනවා. පිටිකරණයේ තාක්ෂණයේ දුර්වලතාව ඒ ආකාරයෙන්ම තිබෙනවා. මේ සම්බන්ධයෙන් නම් කලමනාකාරීත්වය ඉතාමත්ම ඉක්මනින් තීරණයක් ගත යුතුමයි. ඒ අනුව මේ තත්ත්වය යටතේ තමයි ශ්‍රී ලංකාව ඊයේ දිනේදී පීසරා ක්‍රීඩාංගණයට පැමිණියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට. කෙසේ වෙතත් වර්ෂාවෙන් බාධා එල්ල වුණා. පළමු දිනේදී යැවීමට හැකියාව ලැබුණේ 5 36 3ක් පමණයි. ශ්‍රී ලංකාව කාසියේ වාසිය හිමි කරගත්තා. පළමුවෙන් පන්දුවර පහර දීමට තීරණය කළා. එනු පළමු දිනේ නිමාවට පත්වන විට දිමුත් කරුණාරත්න නැවතත් ඉතාමත් හොරින් පන්දුවර පහර දෙමින් සිටිනවා. වැඩවි ලකුණු 49ක් ලබා ගනිමින් මෙහිදී නැවතත් ලහිරු පිරිමාන්න ආරම්භක පිටිකරුවා ලෙස පැමිණ ලකුණු 2ක් පමණයි ලබා ගත්තේ පන්දු 35ක් තුළ. ඒ අනුව මේ කාරණාව පිළිබඳව ඉතාමත්ම ඉක්මනින් තීරණයක් ගත යුතුමයි. මේ පී සරා ක්‍රීඩාංගණය පිළිබඳව කතා බහ කරනවා නම් මදුර, ශ්‍රී ලංකාව තරඟ 9ක් පමණයි ජයගෙන තිබෙන්නේ. තරඟ 7ක් පරාජයට පත් වී තිබෙනවා. ඒ තරඟ 21ක් තුළින්. ඒ අනුව ඉතරම්ම වාසනාවන්ත ක්‍රීඩාංගණයක් නොවන බවත් සඳහන් කරන්නට ඕනේ. යම් ආකාරයකින් මේ දෙවන තරඟය නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් වුවහොත් ඔවුන් මේ වන විට ක්‍රිකට් වර්ගීකරණයේ දෙවන ස්ථානයේ සිටින්නේ. ඔවුන්ට එම ස්ථානය අහිමි වනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනවා තමන් සිටින්නා වූ 6වන ස්ථානයේ සිට ස්ථාන කිහිපයක් ඉදිරියට ගමන් කරන්නට ඒ සඳහා මේ දිනවල පැවැත්වෙන අළුබඳුර තරගාවලියේ ප්‍රතිඵලයක් බලපානවා. ඒ අනුව ශ්‍රී ලංකාවට පැහැදිලි අවස්ථාවක් ලැබී තිබෙනවා ටෙස් වර්ගීකරණයේ ඉදිරියට යන්නට සහ ටෙස් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රථම ස්ථානය රැකගන්නටත්.
හොඳයි, ඒ අතරතුරේදී අපිට වාර්තාවක් ලැබෙනවා අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නැවතත් සැකසහිත බවට විනිසුරුවන්න පැමිණිලි කර බව පළවෙනි ටෙස්ට් තරගයේ අනතුරුව. රංගන, අපි කැමති මේ පිළිබඳව වාර්තාවන අලුත්ම තත්ත්වය දැනගන්නට.
මේ චෝදනාවත් සමගින් අකිල ධනංජයට ඉදිරි දින 14ක කාලය තුළ පරීක්ෂණයකට ලක්වීමට සිදුවනවා. යම් ආකාරයකින් මතුර එම පරීක්ෂණයෙන් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව ඔප්පුවහොත් ඔහුට වසරක කාලයක් ක්‍රිකට් තරඟ තහනමකට මුහුණ දීමට සිදුවනවා. අපි බලමු මේ සඳහා කොයි ආකාරයෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දෙන්නේ. එළබෙන 28 වනදා ඔහු චෙන්නයි බලාපිටත් ව්‍යායාමට නියමිතයි. මේ සඳහා වන පරීක්ෂණයට මුහුණ දෙන්නට ඔහුට දෙවන තරඟයේ සඳහා සහභාගී වීමට නීතියෙන් බාධාවක් නැහැ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණයක් දක්වා ඔහුව මේ දෙවන තරඟයේ සඳහා සහභාගී නොකිරීමට එවෙනුවට දිල්රුවන් පෙරේරා කණ්ඩායමට නම් කර තිබෙනවා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ තමයි අකිල ධනංජය පළමුවෙනි වතාවට මේ ආකාරයෙන් පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී වන බවට චෝදනාවකට ලක් වුණේ. ඒ සඳහා වන පරීක්ෂණයට ඔහු සහභාගී වුණා. එහිදී ඔහුගේ පන්දු යැවීම නීති විරෝධී බව ඔප්පු වුණා. ඒ අනුව තමයි ඉරියව්ව නිවැරදි කර ගැනීමෙන් පසුව ඔහු නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසියේ. මේ නවසීලන්ත තරගාවලියේදී තමයි ඔහු නැවතත් සුපුරුදු රිද්මේ ළඟා කරගත්තේ. නමුත් ඒ අවස්ථාවේම නැවත වතාවක් ඔහුට එම චෝදනාව එල්ල වී තිබෙනවා. වාර්තාවන ආකාරයට ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් 6ක් මේ වන විට නිරීක්ෂණය කර තිබෙනවා වීඩියෝ දර්ශන සමගින්. ඒ අනුව එක් පන්දු යැවීමක ඉරියව්ව නීති විරෝධී විය හැකි බවට තමයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ. ඒ පිළිබඳව වන පරීක්ෂණයට තමයි මතුර ඔහු එළබෙන 28 වනදා ඉන්දියාවේ චෙන්නයිහිදී මුහුණ දීමට නියමිත වන්නේ.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්නේ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන 20-20 තරගාවලිය පිළිබඳව. විශේෂයෙන්ම මෙහිදී ශ්‍රී ලංකා නායකත්වය පිළිබඳව නැවතත් අර්බුදකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා කියලා තමයි අපිට ඊයේ දවසේදී වාර්තා වුණේ. රංගන, දිමුත් කරුණාරත්න මේ සඳහා සහභාගී නොකොට වෙනත් නායකයෙකු පත් කර ගැනීමට යනවා කියන කාරණාව තමයි ඊයේ දවසේදී ආරංචි වුණේ. රංගන, අපි කැමති මේ පිළිබඳව වාර්තාවන අලුත්ම තත්ත්වය දැනගන්නට.
සාමාන්‍යයෙන් දිමුත් කරුණාරත්න 20-20 තරඟ සඳහා සහභාගී වන්නේ නැහැ. බොහෝ විට ඔහු මේ තරඟාවලියට සහභාගී නොවීමටයි ඉඩ තිබෙන්නේ. ඒ වගේම අපට වාර්තාවන ආකාරයට ඇන්ජලෝ මැතිස්ට මේ තරඟාවලිය සඳහා ඔහුව නම් නොකිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා. නමුත් සාමාන්‍යයෙන් දිමුත් කරුණාරත්න නොවේ 20-20 කණ්ඩායමේ නායකත්වය දරන්නේ ලසිත් මාලිංගයි. බොහෝ විට ලසිත් මාලිංගට එම අවස්ථාව ලබා දීමට තමයි ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය කර තිබුණේ. නමුත් අපට වාර්තා වනවා නිල නොලස්තරතුරු අනුව ඇතැම් ක්‍රීඩකින් පරිපාලනයට දන්වා තිබෙනවා ලසිත් මාලිංගට නායකත්වය ලබා නොදෙන ලෙස. බොහෝ විට කුසල් ජනිත් පෙරේරාට නැතිනම් නිරෝෂන් දික්වැල්ලට එම අවස්ථාව ලබා දීමට ඉඩ තිබෙන බවත් වාර්තා වනවා. ඒවා නිල නොලත් වාර්තා බවත් සඳහන් කරන්නට ඕනේ. තවමත් ශ්‍රී ලංකා සංචිතයවත් නම් කර නැහැ. නමුත් මේ වන විට නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා ටිම් සවුත්ගේ නායකත්වයෙන් යුක්තව. තරංගාවලිය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 1 වනදා, 3 වනදා සහ 6 වනදා පල්ලිකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. බොහෝ විට ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා සංචිතයේ නම් කිරීමට ඉඩ තිබෙනවා. අපට වාර්තාවන ආකාරයට ලසිත් මාලිංග නායකත්වයට පත් කිරීමට ඉඩ තිබෙනවා එළබෙන වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 20-20 ලෝක ශූරතා ක්‍රිකට් තරංගාවලිය ඉලක්ක කරගනිමින්. අපි බලමු ඉදිරි දින කිහිපයේදී අවසන් තීරණයක් ගනිවි.
ඒ අතරතුරේදී අපිට ඊයේ දවසේදී තවත් විශේෂ ප්‍රවෘත්තියක් අහන්නට ලැබුණා ශ්‍රී ලංකාවෙන්. විශේෂයෙන්ම ක්‍රිකට් වලට මේ කාරණාව ඉතාම තදින් බලපානවා කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ බුකී ව්‍යාපාර නැත්නම් සූදු ව්‍යාපාර වලට සම්බන්ධ යම්කිසි පවුලේ සමාජිකයෙක් හෝ සිටින පවුලක පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ වීමට නොහැකි කියන කාරණාව සනිටුහන් කරමින් සනාථ කරමින් ගැසට් පත්‍රයක් අත්සන් කළා තියෙනවා කියලා තමයි අපිට ඊයේ දවසේදී වාර්තා වුණේ. රංගන, මේ පිළිබඳව විස්තරයක් දැනගන්න අපි කැමැති.
අදට අපට ඊයේ රාත්‍රියේදී දැනගන්නට ලැබුණු ආකාරයට හරෙන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයා මේ ගැසට් පත්‍රයට අත්සන් කර තිබෙනවා. ඒ අනුව ඒ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් වී තිබෙනවා. අපට දැනගන්නට තිබෙන ආකාරයට මේ සූදු නැතිනම් ඔස්තු ඇල්ලීමේ ක්‍රීඩාවලට සම්බන්ධ පවුලේ සමාජිකයෙකු සිටිනවා නම් එම කිසිදු පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩා සමාජයක පරිපාලනයට සම්බන්ධ වීමට හැකියාවක් නැහැ. පිට පෙර නීතිය තිබුණේ අදාළ පුද්ගලයා පමණක් මෙම ක්‍රියාවලට සම්බන්ධ නම් ඔහුට පරිපාලනයට ඒමට නොහැකි බවයි. නමුත් මේ වන විට පවුලේ පුද්ගලයෙකු හෝ සම්බන්ධ නම් ඔහුට පරිපාලනයට ඒමට හැකියාවක් නැහැ. මේ ඍජුවම තිලංග සුමතිපාල මහතාට බලපානවා. අපට දැනගන්නට ලැබුණු ආකාරයට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පසුගිය දිනක ICC සභාපති ශශාංක් මනෝහර් මහතා මුණ ගැසී තිබෙනවා ඉන්දියාවේදී. එහිදී ඔහු විමසා තිබෙනවා යම් ආකාරයකින් තිලංග සුමතිපාල මහතාට ICC යම් තනතුරක් දැනීමට හැකියාවක් තිබෙනවාද කියලා. නමුත් වාර්තා වන ආකාරයට සුමතිපාල මහතාට ICC කිසිදු තනතුරක් දැරීමට නීතියෙන් ඉඩක් නැහැ. ඒ නිසාවෙන් හරින් ප්‍රනාන්දු මහතා පවසන ආකාරයට එසේ නම් ශ්‍රී ලංකාවෙත් ඔහුට කිසිදු තනතුරක් දැරීමට හැකියාවක් නැහැ. මේ නිසාවෙන් ඔහුට මේ ඍජුවම බලපානවා. ඔහුට ඉදිරියේදී කිසිදු ආකාරයක ඉන්දතලයකට සහභාගී වීමට හැකියාවක් නැහැ. ඒ වන විට ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වන්නේ අවසන් වරට හිටි සභාපතිවරයා ලෙසයි. නමුත් අපට දැනගන්නට තිබෙන ආකාරයට මදුර ඔහු පරිපාලනයට සම්බන්ධ නොවුණත් ඔහුට හිතවත් පුද්ගලයන් පරිපාලනයේ සිටීම තුළ ඔහුට හැකියාව තිබෙනවා ක්‍රිකට් පරිපාලනයේ තමන්ට අවශ්‍ය පරිදි මෙහෙවන්නට. මේ ක්‍රියාවලිය මේ වන විටත් සිදුවන බව වාර්තා වනවා. නමුත් මේ වන විට දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට අදාළ ව්‍යවස්ථාවත් මේ වන විට සංශෝධනයේ සඳහා පනත් කෙටුම් පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරි දිනවලදී ඒ පනතක් ලෙස සම්මත වීමට නියමිත බව තමයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ. එනම් ක්‍රිකට් ක්‍රීඩාවේ මේ පවතින දූෂණ සහ අක්‍රමිකතා වැළැක්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර කිහිපයක්ම ගෙන තිබෙනවා. එය අප අගය කළ යුතුයි. ඔහු සඳහන් කරන ආකාරයට මේ දැවැන්ත වෙනස්කම් සිදු කිරීමට යාමේදී ඔහුට තර්ජන පවා එල්ලවන බව තමයි අපට වාර්තා වන්නේ. ඒ තරමට මේ දූෂණ සහ අක්‍රමිකතා උඩුදුවා තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. මේ සියල්ල පිටුපස තිබෙන්නේ මුදල් බවත් සඳහන් කරන්නට ඕනේ මදුර. මේ අතරතුර අපට වාර්තා වනවා මේ තිලංග සුමතිපාල මහතාගේ බලපෑම යටතේ අසංක ගුරුසිංහ සහ චන්දික හතුරුසිංහ මහත්වරුන් යළිත් පරිපාලනයේ රඳවා ගැනීමට උත්සාහ කරන ආකාරයක්, විශේෂයෙන්ම සේවා දිගුවක් ලබා දීමට අදාළ ලිපියක් මේ වන විට තිලංග සුමතිපාල මහතාගේ මැදිහත් වීමෙන් ලේකම් මොහාන්ද සිල්වා විසින් විධායක කමිටුවට යෝජනා කර තිබෙනවා. නමුත් මේ සඳහා වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා තමන්ගේ දැඩි විරෝධය පළ කර තිබෙනවා. සඳහන් කරන්නට ඕනේ මදුර, තිලංග සුමතිපාල මහතා ශම්මි සිල්වාව සභාපති ධුරයට පත් කරන්නේ තමන්ට අවශ්‍ය කටයුතු ශම්මි සිල්වා මාර්ගයෙන් ඉටු කර ගැනීමටයි. නමුත් මේ වන විට ශම්මි සිල්වා තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට නැතිනම් තමන්ට අවශ්‍ය තීන්දුව తీරන ගැනීමට මම හිතන්නේ පෙළඹී තිබෙනවා. ඒ අනුව තිලංග සුමතිපාල මහතාට තිබෙන ආධිපත්‍ය යම් ආකාරයකින් විලිහියාමටත් ඉඩ තිබෙන බව සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම චන්දික හතරුසිංහ මහතාට දින 14ක කාලයක් ලබා දී තිබුණා චෝදනා පත්‍රයකට පිළිතුරු ලබා දීමට. ඔහු ඒ සඳහා පිළිතුරු ලබා දී තිබෙන බව තමයි ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා සඳහන් කරන්නේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිතයි. නැවතත් අසංක ගුරුසිංහ මහතා මේ පරිපාලනයට සම්බන්ධ කර ගැනීමට කිසිදු පුද්ගලයෙකුගේ කැමැත්තක් නැති බවත් වාර්තා වනවා. ඔහු මේ වන විට එක්තරාමේ පිහිටි හයි පර්ෆෝමන්ස් සෙන්ටර්හි ප්‍රධාන නිලධාරියා ලෙසයි කටයුතු කරන්නේ. නමුත් මදුර අප දිගින් දිගටම සඳහන් කළා මේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකෙන් බලාපොරොත්තු වන කිසිදු සේවාවක් මේ වනතෙක් ඉටුවන්නේ නැහැ. ඒ නිසාවෙන් ගුරුසිංහ පමණක් නොවේ මේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එක පවා මෙහි ක්‍රියාවලියත් වෙනස් විය යුතු බව, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවත් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබෙනවා සිව් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලෙස ඉදිරි වසර පහක කාලය සඳහා රූපවාහිනී විකාශන අයිතිය තීරණය කිරීම සඳහා. අපට මතකයි පසුගිය දිනවල මේ විකාශන අයිතිය සම්බන්ධයෙන් විවිධ දූෂණ අක්‍රමිකතා සිදු වුණා. ඇතැම් පුද්ගලින් තමන්ගේ පෞද්ගලික ගිණුම්වලට අදාළ මුදල් තැන්පත් කර ගැනීමට ගත් උත්සාහයන් පිළිබඳව වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් සිදුවනවා. ඒ අනුව මේ 2020 වසරේ මුල සිට ඉදිරි වසර පහක කාලය සඳහා ඒ රූපවාහිනී විකාශන අයිතිය තීරණය කිරීමේදී මේ පුද්ගලින් 4 දෙනෙක්ගෙන් සමන්විත කමිටුවක් කරහා ඒ අදාළ තීන්දුව තීරණ ගන්නා ලෙස තමයි ක්‍රීඩා අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ. ඒ වගේම ඊයේ රාත්‍රියේදී ICC සභාපති ශශාංක් මනෝහර් මහතා ශ්‍රී ලංකාවට පැමිණියා දින 4ක නිල සංචාරයක් සඳහා. එහිදී ඔහු ක්‍රීඩා අමාත්‍යවරයා මුණ ගැසෙනවා. ඒ වගේම ක්‍රිකට් සභාපති ශම්මිද සිල්වා මහතා මුණ ගැසීමටත් නියමිතයි. ඒ වගේම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සී සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ නැරඹීමටත් ඔහු පැමිණීමට නියමිතව තිබෙනවා. මෙම තරගාවලිය ICC ටෙස්ට් ශූරතාවලියට සමගාමීව පැවැත්වෙන තරගාවලියක් නිසාවෙන්. එනො මෙන්න මේ කරුණු කාරණා තමයි මදුර මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් වාර්තා කිරීමට තිබෙන්නේ. එවගේම අපි හතරුසිංහ සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා කළා. පසුගිය සතියේදී බොහෝ විට ඔහුට බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකාර ධුරයට සහභාගී වීමට ඉඩ තිබෙන බව, එම අවස්ථාව මගහැරී තිබෙනවා බංග්ලාදේශයේ රසල් ඩොමින්ගෝ පත් කර තිබෙනවා තමන්ගේ පුහුණුකරුවා ලෙස. මෙන්න මේ කරුණු කාරණා යටතේ තමයි හතුරුසිංහ මහතාගේ වගේම ගුරුසිංහගේ අනාගතය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා කටයුතු කිරීමට පියවරගෙන තිබෙන්නේ. අපි බලමු කවුද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ සැබෑ නායකයා නැතිනම් සැබෑ සභාපතිවරයා කියලා. ඉදිරි සතියේදී අපට දැනගන්න ලැබේවි ඊළඟ සුමතිපාලට හැකියාවක් තිබෙනවාද, එළියේ සිට පරිපාලනයේ මෙහෙවන්නේ නැතිනම් සැබෑවටම ශම්මි සිල්වාද සභාපතිවරයා ලෙස තීන්දුව తీරන ගන්නේ කියලා අපට තොරතුරු වාර්තා කිරීමට හැකියාව ලැබේවි මදුර.
හොඳයි, ඒ පුවතත් සමගින් අපි අද දවසේදී සතියේ ක්‍රීඩා විග්‍රහය නිමවටපත් කරන්න සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ බලමු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ සිද්ධ වෙන දැවැන්ත වෙනස් වීම අපිට වාර්තා කරන්නට හැකිවන්නේ මොන ආකාරයෙන්ද කියලා. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නවතත් හමුවෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.